ගරු සුසන්ත පුංචි නිලමේ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු මුලසන හොබ්බන මන්ත්‍රවනි, මේ අයවැය ගැන මට කියන්න තියෙන්නේ අර කියමනක් තියෙනවා, කීමත් කිරීමත් අතර ලොකු වෙනසක් තියෙනවා කියලා තමයි මගේ කතාව මම පටන් ගන්න දෙන්නේ. මේ මන්ද මේ අයවැය විශ්ලේෂණය කළ බලනකොට මුලසර හොබ්බන මන්ත්‍රවනි, මේ අයවැයෙන් කසාද බඳින අය බැඳ අයට, එහෙම නැත්නම් තවත් ව්‍යාපාර පටන් ගන්න යන අයට නොයෙකුත් දෙනෙකුට ණය කියන එක විශාල වශයෙන් ණය කියලා මුදල් අමාත්‍යතුමා දෙනවා කියලා කිව්වා. මේ ණය ගිය අවුරුද්දේ අයවැයනොත් ලබා දුන්නා. හැබැයි ගිය අවුරුද්දේ අයවැයෙන් මේ එන්ටර්ප්‍රයිස් ණය කියන එක කොච්චර ප්‍රමාණයක් ලබා දුන්නද, ඒ ලබා දුන්න අයගෙන් කොච්චර ප්‍රමාණයක් ඒ සාර්ථකව කරනවද කියන එක ඉතාමත්ම ගැටලුවක්. ඒ මන්ද මේ ණය ගන්න ගියන් පස්සේ කිසිම බැංකුවකින් ඒ සාමාන්‍යයෙන් අනුගමනය කරන ක්‍රියාපටිපාටයට බැහැරව ඒ බැංකු කළමනාකරුවෝ ඒ ණය නිකුත් කරන්නේ නැහැ. එහෙම තියෙද්දි තමයි නැවත වතාවක් මේ අලුත් බැඳපු ජෝඩුවලට, එහෙම නැත්නම් අලුතෙන් පටන් ගන්න අයට ඒ ණය දෙනවා කියන එක මේ අයවැයෙන් මුදල් අමාත්‍යතුමා ප්‍රකාශ කරේ. ඒක හොඳ වැඩක්, අදහස හොඳයි. ඒකයි මම කිව්වේ කීමත් කිරීමත් අතර ලොකු වෙනසක් තියෙනවා කියලා. විශේෂයෙන්ම අපි බලන්න ඕනේ රටක අයවැයක් ගෙන්නේ කොයි ආණ්ඩුව තිබ්බත් රටේ සමස්ත ජනතාවගේ යහපත පිණිසයි, ඒ වගේම රටේ සමස්ත සංවර්ධනය උදෙසායි. හැබැයි මේ අයවැයෙන් මට කියන්න කොහෙද තියෙන්නේ රටේ සංවර්ධනය මෙච්චර ප්‍රමාණකින් වර්ෂ අවසාන වෙනකොට, එහෙම නැත්නම් අවුරුද්ද වෙනකොට අපි ඉලක්කයක් කරා යනවා, අපි කුෂිකර්මාන්තයෙන් අපි යන ඉලක්කය මොකද්ද, අපි දීවර කර්මාන්තයෙන් අපි යන ඉලක්කය මොකද්ද, අපේ ගව සම්පත ආරක්ෂා කරගෙන ගිහිල්ලා කිරි කර්මාන්තය, දියර කිරි කර්මාන්තය ඉලක්ක කරන්නේ කොහොමද, අපි පිටරටින් ගේන සියලුම දේ කොහොමද අපි මේ රටේ වගා කරන්නේ, ඒවා කොහොමද අපේ කළමනාකරණය කරන්න කියන එක මේ අයවැයේ මට නම් කියෙව්වට දැනගන්නට ලැබුණේ නෑ. ඒ නිසා තමයි මං කිව්වේ අපිට කියන්න පුළුවන් කරන්න තමයි ඒක අමාරු. විශේෂයෙන්ම මම අහගෙන හිටිය අපේ විජේතුංග හිටපු අපේ මගේ දිස්ත්‍රික් හිටපු සහෝදර මන්ත්‍රීතුමා, එතුමා ඉතාමත්ම වැදගත් විදිහට තමන්ගේ මැණික් කර්මාන්තයේ දිස්ත්‍රික්කයේ තියෙන කර්මාන්තයේ පිළිබඳ අදහස් ප්‍රකාශ කරා. ඒක මම ඉතාමත්ම අගය කරලා සරකනවා. මොකද එතුමාත් මාත් අපේ හිටපු මගේ පියාත් අපි ඔක්කොම ඒ කර්මාන්තයේ හිටියේ. දැන් මට ඒක කරන්න විදිහක් නැහැ. මොකද මම තිරුකුණාමල දිස්ත්‍රික්කයේ දැන් ඉන්න නිසා. විශේෂයෙන්ම මම අපේ දිස්ත්‍රික්කයේ ගත්තන් පස්සේ අපේ දිස්ත්‍රික්කය දීවර කර්මාන්තය, ඒ වගේම කෘෂි කර්මාන්තය, විශේෂයෙන්ම වී කර්මාන්තය සහ විශාල කැල, එහෙම නැත්තම් වනජීවි නැත්තම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිත් අයත් විශාල වන ජනගහනයකින් යුත් දිස්ත්‍රික්කයක්. අපේ දිස්ත්‍රික්කයේ ප්‍රධානම ප්‍රශ්නය තමයි ගොවි ජනතාවට කලට නිසි කලට වැහි නැති නිසා අපේ දිස්ත්‍රික්කයේ තුළ තිබෙන විශාල වැව් ප්‍රමාණයක් තියෙනවා ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවේ, ඒ වගේ මහා වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ සහ පළාත් වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ වැව්. මේ වැව් ටික අපිට අපේ දිස්ත්‍රික්කයේ ගොඩනගා දෙනවා නම් අපේ දිස්ත්‍රික්කයේ ජනතාවට වී වගාව, ඒ වගේම ගොඩබෝග වගාව, ඒ වගේම දීවර කර්මාන්තය, මිරිදිය දීවර කර්මාන්තය වැඩ දියුණු කිරීමට හැකියාව ලැබෙනවා. ලැබිලා ඒ අයට තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගෙන තමන්ගේ දරුවෝ, එහෙම නැත්නම් තමන්ගේ දෙමාපියෝ රැකගෙන ඒ පවුල නඩත්තු කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. නමුත් මේ අයට මේ ණය කියන එක ගන්නට අපේ දිස්ත්‍රික්කයේ මහිතන් සමස්ත නැගෙනහිර පළාතමත් වගේම මෙම නැත්තම් උතුරු නැගෙනහිරත් ගත්තම කිසි කෙනෙකුට 1-2%ක්වත් අවස්ථාවක් නැහැ. මොකද අපේ දිස්ත්‍රික්කයේ තුල තිබිච්ච අවුරුදු 30ක තිබිච්ච කටුක යුද අත්දැකීම් සහ ඒ වින්දනය නිසා විඳපු ජනතාවක් නිසා තමන්ගේ අවුරුදු 30ක් තිස්සේ ජීවත් වූ ඉඩමට ඔප්පුවක් නැහැ, බලපත්‍රයක් නැහැ, ඒ වගේම මොනම ලීවිල්ලක්වත් නැහැ. හැබැයි දෙවෙනි තුන්වෙනි පරම්පරාව ඉන්නවා. 1950 ගණන් වල ආපු උදවිය ඉන්නවා. ඒ උදවියගේ ගම්බීම් සේරුවට ගත්තොත් අද වනජීවි කලාප බලට ගැසට් කළා. ඒ මිනිස්සු දන්නෙත් නැහැ. ඉතින් මේ වගේ මිනිසුන්ට මේ කියන ණය ක්‍රමය හීනයක්ම පමණයි. මේ කිසි කෙනෙකුට දක්ෂතාවන් තියෙනවා, වී නිෂ්පාදනය විශාල වශයෙන් කන්තලේ එහෙම නැත්නම් මොරවැව අපේ ප්‍රාචීනකම් කොට්ටාස බෞද්ධ වාගේම සිදුවෙනවා. නමුත් ඒවා එවලේම වෙලෙන්දෙකුට කීයට හරි දීලා ඒ මිසුන්ගේ එදා වේලා ගැට ගහගන්න තමයි සිදු වෙලා තියෙන්නේ. යම් කර්මාන්තයක් කරන්නට හැකියාවක් ඒ අයට නැහැ. මොකද ණයක් ගන්න ක්‍රමයක් නැහැ, ණයක් ගන්න හැකියාවක් නැහැ. ඒගොල්ලන්ට පුද්ගලික කිසිම දේපලක් නැහැ. ඒ නිසා බැංකුවකින්වත් මොනම ආයතනයකින්වත් ණයක් ගන්න විදිහක් නැහැ. බහුතරයක් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඇතුළු උතුරු නැගෙනහිර ජනතාව ඒ නිසා දවසේ ලෝන්, සති ලෝන්, එහෙම නැත්නම් මාස් ලෝන් කියන රකුසන්ට යට වෙලා අපේ දිස්ත්‍රික්කයේ ගොඩක් ගෙවල් වල දවල්ට කවුරුත් නැහැ. මොකද ඒ ලෝන් ගෙවා ගන්න බැරුව ඒ ලෝන් දුන්න ආයතන වල නියෝජිතව ඇවිල්ලා ගෙවල් වලට තට්ටු කරලා එහෙම නැත්නම් ගෙදර ඉස්සරහා වාඩිලා ඉන්න නිසා දරුවෙක් ඉස්කෝලේ දාලා ගෙදර යන දෙමාපියවත් හැන්ද වෙනකන් ගෙදෙට්ට එන්නේ නැහැ බහුතරයක්. ඒ මොකද සති ලෝන් වලට ඒගොල්ලන්ගේ ගෙදර අරලා තිබ්බොත් ඒන ආයතන ණය දුන්න ආයතන නියෝජිතයෝ ඒගොල්ලන්ගේ තියෙන ගෙදර තියෙන හිරමනේ හරි මොකක් හරි අහුවෙන දෙයක් උස්සගෙන යනවා. ඉතින් මේක මේවට ඉස්සෙල්ලා අපි විසඳුම් ලබා දෙන්න ඕනේ. ඒ වගේම තමයි බුනසන හොබවන මන්තමනී මහා ව්‍යාපාරිකයා, මධ්‍යම පන්තියේ ව්‍යාපාරිකයා සහ කුඩා ව්‍යාපාරිකයා 1009 පෞගිය අවුරුදු ගණනාවක් තුළ තමුන්නාන්සේලාගේ මේ වර්තමාන ආණ්ඩුව පිහිටපු දවසේ ඉඳන් අද වෙනකොට බලනකොට ආර්ථිකය සම්පූර්ණයෙන් කඩාවැටලා ලොකු ව්‍යාපාරයක් ඉවරයි, මධ්‍යම ව්‍යාපාරිකයත් ඉවරයි, ඒ වගේම සුළු ව්‍යාපාරිකයත් ඉවරයි. මොකද බැංකුවකින්
ඔබතුමාට තව විනාඩි දෙකක පමණ
කාලයක් යම් නායක කරගෙන ඒගොල්ලෝ ඒ ව්‍යාපාර කරගෙන යනකොට ඒගොල්ලන්ගේ ව්‍යාපාර කරගෙන යන්න විදියක් නැහැ. ඒ ව්‍යාපාර සිරුදියාද වැටලා තියෙන්නේ. ඒ නිසා කරු රුමුණසනෝබන මන්තුමනි මම විශේෂයෙන්ම මුදල් ඇමතුමාගේ ඉල්ලීමක් කරනවා. අද ක්‍රිබ් එකට ගිහිල්ලා ඉන්නවනම් එහෙම නැත්නම් ඒ හා සමාන බැංකුවකින් ණයක් ගන්න බැරි පුද්ගලෝ ඉන්නවනම් ඉස්සෙල්ලාම ඒ අයට ඒකෙන් ගොඩ වෙන්න ක්‍රමවේදයක් හදුවොත් තමයි මේ මුදල් ඇමතුමාගේ සිහින අයවැයේ ඒ ණය ක්‍රමයෙන් මේ මිනිසුන්ට ගොඩ එන්නට හැකියාවක් ලැබෙන්නේ. මේක තමයි තිත්ත ඇත්ත. ඒ නිසා තමයි මම ඉස්සෙල්ලා කිව්වාගේ කීමත් කිරීමත් අතර ලොකු වෙනසක් තියෙනවා බව ප්‍රකාශ කරමින් මේ වචන ටික හරි ඇහුම්කන් දීලා කරු මුදල් ඇමතුමා ඇතුළු රජයේ වගේ උදවිය මේ ක්‍රමවේදය වෙනස් කරලා සමස්ත මේ රටේ ජනතාවට මේ ණය තුලින් තමන්ගේ ජීවිත යහපත් භාවයට එහෙම නැත්නම් සාර්ථක භාවයට යන්නට අවස්ථාව සැලසේවා කියා ප්‍රාර්ථනා කරමින් ඔබතුමාටත් විනාඩි භාගයක් දීම පිළිබඳ මගේ ස්තුතිය පුද කරමින් මම අවසන් කරනවා. ස්තුතියි.
මිලකට ගරු මයන්ත දිසානායක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 20ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, මේ අයවැය පිළිබඳ නොයෙකුත් මතවේද නැගිලා තියෙනවා. මම මුලින්ම ප්‍රකාශ කරන්න කැමති මේ අයවැය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රථම අයවැයක් වශයෙන් අපි හඳුනන්න පුළුවන්. මේ අයවැයට විරුද්ධව නොයෙකුත් මතවාද තිබ්බට අපි ප්‍රකාශ කරන්න කැමති මේ අයවැය ඡන්දය ඉලක්ක කරගෙන ඉදිරිපත් කරපු අයවැයක් නෙවෙයි. ඒ වගේම මේ අයවැය ජනප්‍රිය අයවැයක් නොවෙන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂය මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ රටේ ආර්ථිකය සහ මේ රටේ අනාගතය බාරගන්න දරුවන් වෙනුවෙන් තමයි මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ. කරු සභාපතිතුමනි, අද රටේ දැවැන්ත ප්‍රශ්න විශාල ගාණක් තියෙනවා. විශේෂයෙන්ම තරුණ තරුණියන් බලාපොරොත්තු වෙනවා මේ රටේ රැකියාව පිළිබඳව. මේ රට සංවර්ධනය කරන්න අවශ්‍ය නම් හැම හැකියාවක් තියෙන දරුවෙකුටම, විශ්වවිද්‍යාලයෙන් එළියට එන දරුවෙක්ම මේ ආර්ථිකයට සම්බන්ධ කරගෙන අපි ඒ රැකියාව අවස්ථාව ලබා දෙන්න ඕනේ. හැබැයි ආණ්ඩුවේ රැකියා විතරක් ලබා දෙන්න අපි උත්සාහ කරොත් හැම දෙයක්ම අපි දේශපාලන කෝණයකින් බලලා පමණක් ඒ දරුවන්ට රැකියා අවස්ථා ලබා දෙන්න අපි උත්සාහ කරොත් එහෙනම් මේ අවුරුදු ගාණක් මේ රට පාලනය කරපු අනිකුත් දේශපාලන පක්ෂ කරපු දෙයම එක්සත් ජාතික පක්ෂයත් කරන්න උත්සාහ කරනවා නම් එහෙනම් දේශපාලිනව එක්සත් ජාතික පක්ෂයටම අනාගතයක් තිබ්බට මේ අයවැයෙන් බලාපොරොත්තු වෙන මේ රටේ අනාගතය සහ මේ ආර්ථිකය හදන සැලැස්ම සාර්ථක කරා ගන්න බැරි වෙනවා. ඒ නිසා අපේ නායක ගරු අග්‍රාමාත්‍ය රණිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමා බලාපොරොත්තු වෙන්නේ නිදහස් වෙළඳ කලාප හදලා සංවර්ධනයට අවශ්‍ය කරන තරුණ තරුණියන් යොමු කරගෙන ඒ වගේම කර්මාන්ත ශාලා ආසන මට්ටමින් දිස්ත්‍රික් මට්ටමින් හදලා රටේ ආර්ථිකය සංවර්ධනය කරන්න නගා සිටින්න ඒ අවශ්‍ය කරන මොල තරුණ තරුණියන්ව යොමු කළා, පුහුණුව ලබා දීලා මේ රටේ අනාගතය හදන්නයි. මම හිතන්නේ ඒක හොඳ දර්ශනයක්. මේ අයවැයෙන් අපේ මුදල් ඇමතිතුමා ඒ දර්ශනය මේ රටේ ස්ථාපිත කරන්න යම්කිසි පෙවර අරන් තියෙනවා. මම ඒ ගැන සන්තෝෂ වෙනවා. විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මේ රට හඳුනා දුන්නා ජනසවිය. ජනසවිය හරහා අවුරුදු දෙකක් තමයි බලාපොරොත්තු වුණේ ඒ දුගී දුප්පත් පවුල් වලට අවශ්‍ය කරන පුහුණු ලබා දීලා ඒ ආර්ථිකය නගා සිටවන්න ඒ පවුල් හරහා අවුරුදු දෙක කාලයක් තමයි රණසිංහ ප්‍රේමදාස මැතිතුමා බලාපොරොත්තු වුණේ. නමුත් අද සංඛ්‍යා ලේඛන දිහා බලනකොට ජනසවිය සමුද්‍රය බවට හරවගෙන ජනසවියේ 83% පමණ අවුරුදු 15ක් ජනසවිලාභීන් සමුද්‍රලාභීන් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම සමුද්‍රලාභීන්ගෙන් 30% පමණ වසර 20කට වැඩි කාලයක් සමුද්‍රලාභීන් හැටියට පත් වෙලා තියෙනවා. ඉතින් සමුද්‍රය සාර්ථකයිද නැද්ද කියන එක තර්කය අපි වෙන වෙලාවක කරන්න පුළුවන්. නමුත් මේ අයවැයෙන් අලුත් සමෘද්ධිලාභීන් 106ක් පමණ වඳවා ගන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ ගැන අපි සන්තෝෂ වෙනවා. අපි දන්නවා සමෘද්ධිලාභීන් හරහා තමයි ගිය ආණ්ඩුවල් ගිය දේශපාලන පක්ෂ මේ රටේ දේශපාලනය කරේ. අපි සමෘද්ධිය හරහා එහෙම දේශපාලනය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇත්තෙන්ම ආර්ථිකය හදන්න අවශ්‍ය නම් අපි සමෘද්ධිය කියන එක අවශ්‍ය දුගී දුප්පත් පවුල් වලට ලබා දෙන්න අවශ්‍යයි කියන එක මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ. කරු සභාපතිතුමනි, ඒ වගේම තමයි ඉංග්‍රීසියෙන් කියන බ්‍රේන් ඩ්‍රේන් කියලා. මට මතකයි මම කුඩා කාලේ මෙහි පාඩම් කළා. පිටරට ගිහිල්ලා විශ්වවිද්‍යාලවලට යනකොට මගේ සම වයසේ යාළුවන් ඒ විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා ඉගෙනගෙන අන්තිමට විශ්වවිද්‍යාලයේ උපාධිධාරී වශයෙන් එළියට ඇවිල්ලා නැවටලක් ලංකාවට එන්න කල්පනා කරන්නේ. උත්සාහ කරන්නේ කොහොම හරි ඒ රටේ රැකියාවක් අරගෙන ඒ රටේම පදිංචි වෙලා ඒ රටේ නිවසක් ලබාගෙන වාහන අරගෙන නැවත කවදාකවත් ලංකාවට එන්න ඒගොල්ලන්ගේ අදහසක් නැහැ. මගේ සමකාලීන යාළුවන් දිහා බැලුවාම වැඩි පිරිසක් ඉන්නේ පිටරටවල. ඒගොල්ලන් හොඳ රැකියාවල් කරනවා, හොඳ ආයතනවලට වැඩ කරනවා, හොඳ නිවාස ලබාගෙන තියෙනවා, හොඳ වාහන ලබාගෙන තියෙනවා. මට මතකයි මං 1999 දී විශ්වවිද්‍යාලයෙන් එලිට ඇවිල්ලා ලංකාවට එන්න අදහස් කරනකොට මගේ මව ශ්‍රීමත් සනායක මැතිණිය මට කිව්වා පුතා නරක නැද්ද තව අවුරුද්දක් දෙකක් ඔහේ වැඩ කළා ඒ අත්දැකීම් අරගෙන MBA එකක් අරගෙන ඊට පස්සේ පුතා ලෑස්තිකොට ලංකාවට එන්න. නමුත් එදා 1999 අගභාගේ වෙනකොට ජනාධිපති මැතිණියක් ආවා අපේ ලේවල කැක්කුමක් තියෙනවා දේශපාලනය කරන්න. අපේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා ජනාධිපති අපේක්ෂක හැටියට ඉදිරිපත් වුණා. ඊට පස්සේ මගේ වැඩිමල් සහෝදර නවීන් දිසානායක මැතිතුමා නුරලෙ දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වරට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වුණා. අපි ඉබේම ඒ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඒ මැතිවරණ වලට අපි සහය ලබා දුන්නා. කවදාකවත් ආයි පිටරට ගියේ නැහැ පාඩම් කරන්න. ලංකාවට ආව ලංකාවේ දිගටම දේශපාලන කරාගෙන ගියා. කළු සභාපතිතුමනි අපි බැලුවොත් දියුණුවෙන් තිබ්බ රටවල් විශේෂයෙන්ම රුසියාව වගේ. රුසියාවේ තාක්ෂණය දියුණු කරගත්තේ එහේ ඉන්න දරුවන් ඇමරිකාව වගේ රටවල් වලට ගිහිල්ලා යුරෝපයේ වැනි රටවල් වලට ගියවලා ඒ අවශ්‍ය කරන දැනුම සහ තාක්ෂණය ගොඩන් ලබා දුන්නා. චීනේ බැලුවොත් චීනෙත් ඉන්න දරුවෝ ඇමරිකාවේ සහ යුරෝපයේ හොඳ විශ්වවිද්‍යාල වලට යවලා ඒ දරුවන්ට අවශ්‍ය කරන දැනුම සහ තාක්ෂණය ලබා දුන්නා. විශේෂයෙන්ම අපි බැලුවොත් මැදපෙර දිග රටවල් ඒ රටවල් වල තරුණ කුමාරවරු ඇමරිකාවේ තියෙන හොඳම විශ්වවිද්‍යාල වලට ගිහිල්ලා ඉංග්‍රීසි භාෂාව ඉගෙනගෙන තාක්ෂණය ඉගෙනගෙන පරිපාලනය ඉගෙනගෙන නැවතරක් ඒ රටවල් වලට ගිහිල්ලා තමයි ඒ රටවල් දියුණු කරේ. අපේ මුදල් ඇමතිතුමා ඒ වගේ යෝජනාවක් මේ අයවැයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. අපේ ලංකාවේ ඉන්න දක්ෂ තරුණ තරුණියන් පිටරටවලට යවන්න අවශ්‍ය කරන ඒ සම්පත් ඒගොල්ලන්ට ලබා දීලා කොන්දේසියක් දාලා තියෙනවා. ඒ විශ්වවිද්‍යාලවලට ගියයින් පස්සේ නැවතවරක් අනිවාර්යයෙන්ම ලංකාවලට ඇවිල් අවුරුදු 10ක් වැඩ කරන්න ඕනේ කියලා මං හිතන්නේ. කරු සභාපතිතුමනි ඒක හොඳ යෝජනාවක්. මං හිතන්නේ මේ යෝජනාව අවුරුදු 10කට 15කට ඉස්සෙල්ලා කරානම් එවකට හිටපු නායකයන්ට මේ අදහස තිබ්බනම් දැන් වෙනකොට ඒ තරුණ තරුණියන් ඒ විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා ඒ තාක්ෂණය ලබාගෙන ඇවිල්ලා ලංකාවට ආවෙන් පස්සේ දැන් වෙනකොට ඒ දැනුම ලංකාවත් එක්ක ලංකාවට ලබා දෙන්න තිබ්බා කියන එක මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනේ. ගම්පෙරළිය වැඩසටහන රුපියල් මිලියන 300ක් ලබා දෙනවා. අපේ දිස්ත්‍රික්කවල ආසනවල අපි යෝජනා ලබා ගන්නවා. අපිට බොහොම ලේසියෙන් ඒ යෝජනා ලබා ගන්න පුළුවන් එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් පමණක්. නමුත් අපි එහෙම කරන්නේ නැහැ. අපි දේශපාලන කෝණයකින් බලන්නේ නැතුව තමයි ගමට අවශ්‍ය කරන දේ හඳුනාගෙන ගමේ සමිතියක් හැටියට එකතු කරලා මේ ගම්වල මොකක්ද අවශ්‍යතාවය, පාරද, විදුලියද, යටිතල පහසුකම් හඳුනාගෙන අපි ඒ යටිතල පහසුකම් ටික ලබා දෙනවා. ගරු සභාපතිතුමනි, මීට ඉස්සෙල්ල නම් අර තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ගම්මානයක්. ඒ නිසා අපි ඒ ගම්මානයට අවශ්‍ය කරන පාර හදන්න අවශ්‍ය නැහැ. අර තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට ප්‍රමුඛ ගම්මානයක් නගරයක් විදුලිය ලබා දෙන්න අවශ්‍ය නැහැ, වතුර ටික ලබා දෙන්න අවශ්‍ය නැහැ. තනිකරම දේශපාලන කෝණයකින් බලලා තමයි ඒ අවශ්‍ය කරන යටිතල පහසුකම් ටික ලබා දුන්නේ. එහෙනම් කරු සභාපතිතුමනි, මම නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ දිහා බැලුවාම 2015 දී මැතිවරණයට එන්න ඉස්සෙල්ලා අපි පොරොන්දුවක් දුන්නා මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට අනිවාර්යයෙන්ම නුවර කොළඹ අධිවේගී මාර්ගය අපි හදනවා කියලා. අපේ දිස්ත්‍රික් නායක සහ මහා මාර්ග අමාත්‍යාංශ අමාත්‍ය ගරු ලක්ෂ්මන් කිරියල් මැතිතුමා ජනාධිපතිතුමාත් අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තියලා නුවර කොළඹ අධිවේගී මාර්ගය හදන්න ආරම්භ කරා. දැන් මීට සති දෙක තුනකට කලින් අස්කිරිය මල්වත්ත අනුනායක හාමුදුරුවන් වහන්සේලාගේ ප්‍රමුඛත්වයෙන් අපි මේ ජනමාධ්‍යත් ගෙන්නලා ජනතාවට පෙන්නවා මේ අවුරුදු 3-4 තුළ නුවර කොළඹ අධිවේගී මාර්ගයේ සාර්ථකත්වය. මගේ පියා 1994 ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙන අවස්ථාවේදී ප්‍රකාශ කරා අනිවාර්යයෙන්ම නුවර කොළඹ අධිවේගී මාර්ගයක් අපි හදන්න ඕනේ කියලා. මේ රටේ සංවර්ධනය ඇති වෙන්නේ ඒ වගේ අධිවේගී මාර්ගයක් ඇති කරොත් පමණයි. එහෙමනම් කරු මුල්ලාසන සභාපතිතුමනි, අපි බලාපොරොත්තු වෙනවා මේ අයවැය හරහා නිදහස් වෙළඳ කලාප ඇතිකරන්න, ඒ වගේම තරුණ තරුණියන්ට කර්මාන්ත ශාලාවල වැඩ කරන්න අවස්ථාව ලබා දෙන්න, අධ්‍යාපනය ලබා දෙන්න. අපේ ආණ්ඩුව එනකොට විපක්ෂයෙන් කිව්ව දෙයක් තමයි කවදාවත් මේ දේවල් කරන්න බෑ, මේ සිහිනයක් පමණයි. නමුත් දැන් අවුරුදු 4ක් ගිහිල්ලා පස්සේ එක්සත් ජාතික පක්ෂය මේ රටේ නායකත්වය බාරගත්තයින් පස්සේ, විශේෂයෙන් මේ සුළු කාලය තුළ ඩොලර් රිකියාගේ දිහා බැලුවහම, රටට එන විදේශ ආයෝජන දිහා බැලුවහම අපිට කියන්න පුළුවන් ඉතා පැහැදිලිවම ඍජු නායකත්වයක් තියෙනවා නම් මේ රට සාර්ථකව දියුණු කරන්න පුළුවන් කියන එක මේ අවස්ථාවේ සඳහන් කරමින්, මගේ ඉතුරු කාලය ගරු තිලක රාජ මන්ත්‍රීතුමාට ලබා දෙන්න කියලා ඉල්ලීම කරමින්, මේ කාලය අවස්ථාව ලබා දුන්නට ඔබතුමාට මගේ ස්තුතිය මගේ ප්‍රණාමය පුද කරමින්, විශේෂයෙන් මම සඳහන් කරන්න ඕනේ අපේ මංගල සමරවීර ඇමතිතුමා ඇතුළු ඒ සියලුම අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන්, නියෝජ්‍ය අමාත්‍යතුමා ඇතුළු සියලුම නිලධාරීන්ටත් මගේ ස්තුතිය මගේ ප්‍රණාමය පුද කරමින්, ඔබතුමාටත් ස්තුතිය පුද කරමින් මගේ වචන සමර්පණය අවසන් කරනවා. තෙරුවන් සරණයි.
ස්තුතිය ඔබතුමාට. මීළඟට ගරු TB ඒකනායක මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක පමණ කාලයක් තියෙනවා.
ගරු මුලසුන මන්ත්‍රීතුමනි, රටක අයවැය ඉදිරිපත් කළාම අපි දකින්නේ ඒ රජයේ වැඩපිළිවෙල සහ දැක්ම පිළිබඳ කාරණය. ඕනම අයවැයක ආර්ථික දේහය තමයි මේ ගණන් හිලව් එකතුවත් එක්ක විවිධ මට්ටමින් රට තුළ මතුවෙන්නේ. දැන් මේ අයවැය ලේඛන දිහා බැලුවහම අපිට දැක්මක් අපිට පේන්නේ නැහැ. ඒ දැක්මක් පේන්නේ නැහැ කියලා කියන්නේ ඒක කෘෂිකාර්මාන්ත ක්ෂේත්‍රයේ වෙන්න ඕනේ, එහෙම නැත්නම් කර්මාන්ත ක්ෂේත්‍රයේ වෙන්න ඕනේ, එහෙම නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලිය නංවලා රට නිෂ්පාදිත ප්‍රවේශයකට ගොඩනගෙන ඉලක්කගත වැඩපිළිවෙලක් බවට පත් වෙන්නට ඕනේ. නමුත් අපිට පේන්නේ නැහැ මේ අයවැයේදී එහෙම දැක්මක් රට හමුවේ තියලා තියෙනවා කියන එක. දැන් අපි දන්නවා පසුගිය කාලේ පුළුල්ලේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයේ තිබුණ කාලය තුළ අර්බුද රාශියකට අපි මුහුණ දුන්නා. උතුරු නැගෙනහිර විශේෂයෙන් ත්‍රස්තවාදී අර්බුදය, කන්තෙල් පිළිබඳ අර්බුදය, ලෝක ආහාර පිළිබඳ අර්බුදය, ලෝක මූල්‍ය ප්‍රසාරණය පිළිබඳ අර්බුදය, රාජ්‍ය ණය පිළිබඳ අර්බුදය, මේ සියල්ලම හමුවේ අපි දැක්මක් ඇති වැඩපිළිවෙලක් විදිහට ක්‍රියාත්මක කරලා යෝජනා මාලාවන් රාශියක් ක්‍රියාත්මක කරන්න අපිට පුළුවන් වුණා. මගේ යම් ප්‍රමාණයක් ආරම්භ කරපු ව්‍යාපෘති ගැන සඳහන් කරන්න කැමතියි මන්ත්‍රීතුමනි. හම්බන්තොට මාගම්පුර වරාය ඇමරිකන් ඩොලර් මිලියන 1400යි, නොරොච්චෝලේ තාප බලාගාරය ඩොලර් මිලියන 900යි, කොළඹ ගාල්ල අධිවේගී මාර්ගය ඩොලර් මිලියන 740යි, උතුරු නැගෙනහිර මාර්ග සම්වර්ධනය 700යි, ශ්‍රී ලංකන් ගුවන් සේවය 393යි, මත්තල ගුවන්තොටුපළ 240යි, ගාල්ල මාර්ග අධිවේගී මාර්ගයේ 152යි, අකුරගොඩ ආරක්ෂක සංකීර්ණය ඩොලර් මිලියන 146යි, මිහින් ලංකා ගුවන් සේවය ඩොලර් මිලියන 115යි, නෙළුම් කුළුණ 77යි, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව 30යි, සූර්යවැව කලාපය කකුණු ගොල කලාපය 3යි. මේ අනුව ව්‍යාපෘති සඳහා රජයේ මුදල් මුළු වියදම එක්සත් ඇමරිකන් ඩොලර් මිලියන 4796ක් අපි ඒ කාලේ මේ අර්බුද හමුවේ ක්‍රියාත්මක කළා තියෙනවා. එහිදී අපි කියන්නට ඕනේ දැන් හැමතිස්සෙම එක්සත් ජාතික පක්ෂය කියන එකක් තමයි මහින්ද රාජපක්ෂ නාය කන්දරාව කියන එක. අපි කියන්න කැමති 2014 වන විට ණය ප්‍රමාණය විශේෂයෙන් රජයේ ට්‍රිලියන 7ක් අවුරුදු ගණනාවක් වැඩි වෙලා තිබෙන්නේ ට්‍රිලියන 5යි. එනම් බිලියන 5000ක් එය ට්‍රිලියන 12ට ආසන්නව තිබුණා. මේ අනුව මහින්ද රාජපක්ෂ වසර 12 මුළුල්ලේම ගත් ණය ප්‍රමාණය මේ වසර තුන තුළ මේ රජය අරගෙන තියෙනවා. ඒ අරගෙන ක්‍රියාත්මක කරපු යෝජනාවලිය පිළිබඳව මේ රටේ ජනතාවට, මේ රටේ බුද්ධිමතුන්ට, විද්වතුන්ට මං හිතන්නේ මේ කාරණේ පිළිබඳව නිරන්තරයෙන් කතා කරන අවස්ථාවදී පේන කාරණයක් පේන්නේ නැහැ. ඒ නිසා මේ වැඩසටහන තුළදී විශේෂයෙන් අපි කියන්නට ඕන, මේ වැඩසටහන් වලදී විශේෂයෙන්ම මේ ආයවැයේදී දැක්ක අපි එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව විදිහට කොච්චර මේ මංගල සමරවීර ඇමතිතුමා ඉදිරිපත් කළ පයවැය පිළිබඳ උනන්දුවක් තියෙනවද කියලා ගත්තොත් එහෙම, අද පාර්ලිමේන්තු නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු එක්කෙනයි පාර්ලිමේන්තුවේ අද ඉන්නේ. එච්චරකට උනන්දුයි එක්සත් ජාතික පක්ෂය අද මේ තමන් ඉදිරිපත් කරපු අයවැය ලේඛනය පිළිබඳව. දැන් අපි දන්නවා පහුගිය කාලේ අපි ආණ්ඩුව නියෝජනය කරන කාලවලදී අපි නිරන්තරයෙන් අයවැය පිළිබඳ ගුණ අගුණ දෙකම කතා කරමින් ඒ ආර්ථික දැක්ම පිළිබඳව නිරන්තරයෙන් පෙනී හිටින්න අපිට පුළුවන්කම ලැබුණා. ඒක තමයි විශේෂයෙන් වැදගත්ම සාධකයේ වෙන්නේ. ඒ වගේම මේ වැඩසටහනේදී අපි දැක්ක එකක් තමයි විශේෂයෙන් සංවර්ධන ක්‍රියාවලිය ගත්තහම ඒ සංවර්ධන ක්‍රියාවලියේදී විවිධ කෝණයන් පිළිබඳව සාකච්ඡාවට ගත්තහම එක්සත් ජාතික පක්ෂය නිරන්තරයෙන් කිව්ව එකක් තමයි පහුගිය කාලේ රැකියා ලක්ෂ 10ක් මේ රටේ රැකියා ලබා දෙන්න කටයුතු කරනවා කියන එක. එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වෙලා තියෙනවා මාස 60ක් අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය පාර්ලිමේන්තු මැතිවරණය පෙරාතුව එක්සත් ජාතික පක්ෂයේ ජනතාව සමග කරගති සම්මුතිය අනුව විශේෂයෙන් රැකියා දශලක්ෂයක් බිහි කිරීම අරමුණු කොටගෙන අපනයන වෙළඳ පොළ පුළුල් කිරීම ඇතුළු කාරණා ගණනාවක් අපි ක්‍රියාත්මක කරන්න කැමතියි කියලා. අපි දන්නවා පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු රාශියක් අපි හමුණාම කියන්නේ අපිට රැකියා ලබා ගැනීමේ ක්‍රමවේදයක් අපිට නැහැ. අපි කාර්යාල දවසේ අපිව හම්බෙන්නේ නැයට අපිට කියන දෙයක් නැහැ. ඒ නිසා මේ පිළිබඳව විශාල වශයෙන් නිරන්තරයෙන් මෙතුමලගේ ප්‍රකාශනවලදී සාකච්ඡාවලදී මේ ගැන ප්‍රකාශ වෙලා තිබෙනවා. විශේෂයෙන් අපි කියන්නට ඕන මේ වැඩසටහන් වලදී මේ ක්‍රියාත්මක කරපු ක්‍රියාවලිය පිළිබඳව විශේෂයෙන් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව 2019 වසරේ වාර්තාවෙත් විශේෂයෙන් ආර්ථික වර්ධන වේගය පිළිබඳව විශේෂයෙන් දේශීය හා ජාත්‍යන්තර මුණදුන් විවිධ මට්ටම් තුල විශේෂයෙන් 3.3ක මධ්‍යස්ථ වගේම ඉතා අඩු වර්ධන වේගයක් තමයි සඳහන් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම ඒ වාර්තාවේම සඳහන් වෙනවා ගරු මන්ත්‍රීතුමී කෘෂිකර්ම ක්ෂේත්‍රය තුලත් විශේෂයෙන් 3.5ක පසුබෑමක්. පසුගිය කාල පුරාම වාර්තා වුණා කියන එක රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව 2019 දී පැහැදිලි කරනවා. ඒ නිසා මේ වැඩසටහන් වලදී විශේෂයෙන් අපි කියන්න කැමති දැන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේදී මං ගෙන ගත්ත විශේෂයෙන් බැංකු වලින් ලබා දුන්න ණය ප්‍රමාණය පිළිබඳ විවිධ බැංකු වල ලබාගත් ණය ප්‍රමාණය ගත්තොත් එහෙම විශේෂයෙන් ඒකින් වැඩියෙන්ම ලබා දීලා තියෙන්නේ නිවාස සඳහා 104 ණය. අනිත් ඒවා ව්‍යාපාර ආරම්භ කරපු ඒවට හුඟක් ලැබිලා තියෙන ප්‍රමාණය ප්‍රමුඛත්වයේ අඩුයි. ඒ වගේම ඉල්ලා තියෙන ප්‍රමාණයට වඩා හුඟක් සාපේක්ෂව අඩුවෙන් තමයි මේ ලබා දීලා තියෙන මූල්‍ය වාර්තාවේ ලබා දීලා තියෙන්නේ. ඒ නිසා අපිට පේනවා බැංකුව තමන්ගේ අනන්‍යතාවයේ මත ණය ලබා දීමේදී කවුරු මොනවා කිව්වත් මොන වார்த்தාව ඉදිරිපත් කරත් ණය ඉල්ලුම් කරුගේ ස්වභාවය අනුව තමයි නිකුත් කරන්නේ. ඒ නිසා හුඟක් අවස්ථාවලදී මේ ඉලක්ක ජය ගන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. ඒ නැති බව මම මේ විශේෂයෙන් රජයේ නොගියු ණය ප්‍රමාණය සහ අනිකුත් වார்த்தාව මම හැන්සාඩ් ගත කරන්න ගරු මන්ත්‍රීතුමනි මම ඉදිරිපත් කරනවා. ඒක පුළුවන් වෙයි ඒ වார்த்தාවෙන් මේ පිළිබඳව කටයුතු කාරණා ක්‍රියාත්මක කරන්න. ඒ වගේම මේ අයවැයේදී විවිධ යෝජනා ඉදිරිපත් කරාම අපි පහුගිය දවස්වල ගරු විපක්ෂ නායකතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා ඉල්ලීමක් කළා, විශේෂයෙන් කලා ශාස්ත්‍රයේ පිළිබඳ කාරණා ගණනාවක්. එදා ඒ විෂය භාර ඇමතිතුමා කිව්වා ඉදිරියේදී ඒකට උත්තර දෙන්නම් කියලා. තවමත් ඒකට උත්තරයක් නැහැ. නමුත් දැන් මේ අයවැය ලේකම්ද අපි දැක්කා ගරු මුදල් ඇමතිතුමා කියලා තිබුණා ජෝන්ද සිල්වා සමරු රංගහල අපි ආරම්භ කළා. ඒක තුනකින් ඉතාමත් නවීන පහසුකම් සහිතව අද ඒකේ වැඩ නැවතිලා තියෙනවා. නමුත් අයවැය ලේකම් ඉදිරිපත් කරනවා ජෝන්ද සිල්වා රංගහල නවීකරණය සහ නවීන උපකරණ සමකිරීම සඳහා සියලු අලුත්තරය කටයුතු 2020 අවසන් කරනවා. මුදලක් නැහැ, ඒක වැසිෂයක් නැහැ, අවසන් කරනවා කියලා තියෙනවා. හැබැයි මේකට මුදලක් අයවැයදී වෙන්න ඕන කරු මන්ත්‍රීතුමනි ඒක ක්‍රියාත්මක කරන්න. අදහසක් විතරයි තියෙන 2020 නවීන අංග සහිත මේ ශාලාව විවෘත කරනවායි කියලා. ඒ වගේම ඒකෙම සඳහන් වෙනවා විශේෂයෙන් ජාතික කලා භවන නවීකරණය කිරීමේ කටයුතු අපි කරනවා. එච්චරයි. ඒකේ මුදලක්, යෝජනාවලියක්, ඇස්සමේන්තුවක් ඒකේ මුකුත් නැහැ. ඒ නිසා අපිට කියන්න කැමතියි අදත් මම සංස්කෘතික කටයුතු ඇමතිවරයා ඉන්න මොහොතේ මුල්ගල් තියලා ඒ ගොඩනැගිල්ල කලා භවන ඒ වගේම ජෝන් සිල්වා සමරු රංගහලත් ආරම්භ කළා, වැඩ හුඟක් අවසන් කළා තියෙනවා. දැන් හැබැයි ඒ කොන්ත්‍රාත්කරුවටවත් සල්ලි ගෙවලා නැහැ. ගරු මන්ත්‍රීතුමනි මිලියන ගාණක් ගෙවන්න තියෙනවා. කොන්ත්‍රාත්කරුවා අලුතෙන් මුදල් යොදනවා තියා කරපු ඒවටත් තව ගෙවා ගන්න පුළුවන් කමක් නැහැ. ඒක තමයි දැක්ම. ඒ නිසා මේකේ විශේෂයෙන් කලාව හා සංස්කෘතිය පිළිබඳ අයවැය ලේඛනයේ ශීර්ෂය ගත්තාම ඒ ශීර්ෂයේ මේවා කරනවා කියනවා මිසක් ඒකට වෙවෙච්ච මුදලක් ගැන සඳහන් වෙලා නැහැ. ඒ නිසා මේ වල සටහන් වලදී අපි කියන්න කැමති විශේෂයෙන් පෞගිය කාල වකවානු වලදී ක්‍රියාත්මක කරපු වැඩසටහන් දිහා බැලුවහම විශේෂයෙන් මේ වැඩසටහන් වලදී දැන් 106ක් සමුද්ධි ලබා දෙනවායි කියලා. එතකොට දැන් සමුද්ධි ව්‍යාපාරය ආරම්භ කළේ දිනුදුකම පිටුදෙවීමක් විදිහට ඔවුන් සවි බල ගන්නවා. ඔවුන්ට අතදීමක් කරලා ඔවුන්ට ණය දීලා ව්‍යාපෘති ආරම්භ කරලා කුඩා කණ්ඩායම් හදලා ඒ කුඩා කණ්ඩායම් වලින් ඔවුන් ශක්තිමත් කළාම ඔවුන්ගේ ආදායම් තත්ත්වය ශක්තිමත් වුණාම ඔහුගෙන් ඒ සමුද්ධි ආධාර ඉවත් වෙනවා. එතකොට ඔහු සවි බල ගැනීමේ කොටස් කරුවෙක් විදිහට තමයි ඉවත් වෙන්නේ. එතකොට මේක ආපහු බැංකුවට යනවා මේ මුදල. නමුත් දැන් එක්සත් ජාතික පක්ෂයේ අයවැය යෝජනාව කියන්නේ අලුතෙන් අය 106කට සමුද්ධි දෙනවායි කියලා කියන්නේ අය දුප්පත්කම වැඩි වෙලා තියෙනවායි කියන එක. දැන් මේක යමක් තියන අයට නෙමෙයි දෙන්නේ. දෙන්නේ ආදායම් අඩු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරලා ඔහු ශක්තිමත් කිරීම සඳහා යෝජනාවක් විදිහට. එතකොට සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළා තියෙනවා මහා බැංකුවට 106ක් ලබා දීම සඳහා මේ යෝජනාවලියට අපි මුදල් වෙන් කරනවා කියන එක. ඒකෙන් සරල කාරණේ තමයි ගරු මන්ත්‍රීතුමනි දැන් 106 දක්වා අලුතෙන් අඩු ආදායම් ලාභීන් මතු වෙලා තියෙනවා කියන කාරණේ.
ඔබතුමාට තව විනාඩි 2ක පමණ.
ඒ නිසා මේ කාරණේ දෙපැත්තක් තියෙනවා. එකක් තමයි මේ සමුද්ධි ගැන නිරන්තරයෙන් එක්සත් ජාතික පක්ෂය දකින්නේ දේශපාලන වැඩ පිළිලක් විදිහට. නමුත් මේක තෝරද්දී ඇත්ත වශයෙන්ම ගමේ කණ්ඩායම් ගොඩනගලා ඒ වගේම ඒ අයගේ තොරතුරු වාර්තා කරගෙන ප්‍රාදේශීය ලේකම් මැදිහත් වෙලා සමුද්ධි කළමනාකරු මැදිහත් වෙලා සමුද්ධි බැංකුවේ අනුසාරයෙන් මේ අඩු ආදායම් ලාභින් තෝරා ගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කළාම අදත් මේකේ විවිධ දේශපාලන මතයන් දරන අය ඉන්නවා මේකේ. එනිසා මේක යළිත් එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමට සන්තෝෂං ලබා දීම සඳහා ඒ අයට යම්කිසි ආධාරයක් හිතවත්කමක් ප්‍රශීලීකමක් ගොඩනැගීම සඳහා ක්‍රියාත්මක කරනවාද කියන අදහස සමෘද්ධි කළමනාකරුවන්ටත් ඒවගේ මේ ශේෂ්ත්‍රීන් අයටත් මේ පිළිබඳව මතයක් ගොඩනැගිලා තිබෙනවා. ඒවගේම විශේෂයෙන් දැන් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව මේ යෝජනාවේ කිසිවත් නැහැ කියන කාරණෙත් එක්ක අපි කියන්නට ඕන දැන් අපේ රටේ තිබෙන මහා පරිමාණ නිෂ්පාදන ස්ථාන ගණනාවක් ගැන කතා වෙන්නේ නැහැ අයවැලේ කෙනෙක්. දැන් විශේෂයෙන් ගත්තොත් කන්තරේ සීනි ෆැක්ටරිය අවුරුදු ගානක් අද වහලා අක්කර 28,000ක් භූමි ප්‍රමාණය කන්තලේ වැවට වතුර හම්බ වෙනවා මොරගහ කන්නෙන්. ඒ මොරගහ කන්නෙන් වතුර හම්බුනම ඍජුව වැඩ කරන්න පුළුවන් අක්කර 28,000ක් උක්කර්මාන්තයේ සීනි නිෂ්පාදනය කරන්නත්, ඒ වගේම ඊතයිල් මීතයිල් නිෂ්පාදනය කිරීම සඳහා පිටරටින් එන විදේශ විනිමය ඉතුරු වෙනවා. නමුත් අද වෙනකන් අත තියලා නැහැ. ඒ වගේම රටේ කාර්යාවල තියෙන කඩදාසි එකතු කරලා අද ඉන්දියාවට යවනවා. ඉන්දියාවෙන් තමයි ඒ යවන කඩදාසි ආපහු අපද්‍රව්‍ය අය ලංකාවට කඩදාසි විදියට එන්නේ. ඒ තත්ත්වෙට අපි බංකොලොත් වෙලා අපිට වැඩපිළිවෙලක් ක්‍රමවේදයක් නැහැ. ඒ වගේම
තුමාගේ කාලය අවසන්යි.
ඒකට අදාළ වාලච්චියේ කර්මාන්තශාලා වහලා තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. මේ වගේ ඉතා විශාල රසායනික පරන්තන් කර්මාන්තශාලාව, ඒ වගේ විශේෂයෙන් ගොවිපොළව රාශියක්, මේ වගේ මේවට වැඩපිළිවෙලක් අයවැයද ඉදිරිපත් කළා. රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමත් එක්ක තමයි රටේ අපේ ආදායම් වැඩි කරගන්න, එහෙම ආදායම් වැඩි කරන කිසිම යෝජනාවලියක් මේ වැඩපිළිවෙල තුළ නැහැ. එනිසා අපි කියන්න කැමතියි මුදල් අමාත්‍යතුමාට මේ අයවැයදී විපක්ෂයේ විශේෂයෙන් මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන යෝජනාත් යළි සැලකිල්ලට ගනිමින් අප්‍රේල් 5 වෙනිදා දක්වා විවාද වෙන මේ අයවැයදී අපේ ඉදිරිපත් කරන සමහර මේ රටේ නිෂ්පාදන තත්ත්වය නංවාලීම සඳහා, රටේ ආදායම් වැඩි කිරීම සඳහා, රටේ පුද්ගලයන්ගේ ආදායම් තත්ත්වය ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කරන යෝජනාවලියම් පිළිබඳව යළි අවධානය යොමු කරන්න කියන කාරණය සැල කරන්න කැමති. බොහොම
ස්තුතියි. මිලකට ගරු ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමා, ඔබතුමාට තියෙනවා විනාඩි 12ක පමණ කාලයක්.
මූලාසන උඩ මන්ත්‍රීතුමනි, මේ අයවැය ඉදිරිපත් කරපු දවසේ මම තීන්දුව කරා මේ අයවැය විවාදයට මම සහභාගී වෙනකොට මේ අයවැය තුළ තියෙන හොඳ කාරණා සහ නරක කාරණා කියන දෙක පිළිබඳවම අධ්‍යයනයක් කරලා කතා කරන්න ඕන කියලා. හැබැයි කරු සභාපතිතුමනි, මේ අයවැය දිහා බැලුවම මුලින්ම මේක අධ්‍යයනය කරොත් හරියට පේන මේක අය නැති අයවැයක්. මේක වැය විතරක් තියෙන අයවැයක්. මේකේ අය වෙනුවට තියෙන ණය. ඒ නිසා මේ අයවැය ඇත්තටම ණය වැය අයවැයක්. අයක් නැහැ. ඒ නිසා මේක අය නැති අයවැයක්. අය අගෙන ආදායම් නැහැ. ආදායම් පියවන්නේ ණය අරගෙන. ගත්ත ණය ගෙවන්නෙත් ණය අරගෙන, ගත්ත ණයවල වාරික ගෙවන්නෙත් ණය අරගෙන. ඒක නිසා මේක ඓතිහාසික ණය අයවැයක් වෙනවා. මොකද මේක අය නැති අයවැයක්. මේක ඇත්තටම යථාර්ථවාදී බැලුවොත් මේක ණයවැයක් පමණයි. ණයවැය තුන වුණත් මම කල්පනා කරා යම් යම් හොඳ දේවල් තියෙනවද කියලා බලන්න. අපි දන්නවා පහුගිය මාස ගණනාවක් මුළුල්ලේ අපේ රටේ මුදලේ අගේ බාල්දි වෙන. මුදලේ අගේ පහළවීම සමගම මේ රටේ ඉන්න සියලුම ආර්ථික විශේෂඥයන් කියන්න ගත්තා, දැන්වත් අපේ ආනායන වියදම අඩු කරලා අපේ අපනයන ආදායම වැඩි කර ගැනීම සඳහා අපනයන ක්ෂේත්‍රය දිරිගන්වන්න කියලා. හැබැයි මේ ණය වැය දිහා බැලුවම පැහැදිලිවම පේනවා අපේ අපනයම අපනයන ආදායම වගේ දෙගුණයක් අපේ ආනයන වියදම. ඒ නිසා දිගින් දිගටම මුදලේ යගේ පහළ යන විනා අපනයන දිරිගැන්වීමක් නැහැ. අනිත් පැත්තෙන් කෘෂිකර්මාන්තය අපේ රට කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන රටක්. මම එන්නේ කෘෂිකර්මාන්තය සහ වැවිලි කර්මාන්තය පදනම් කරගත්ත දිස්ත්‍රික්කයකින්. කෘෂිකර්මාන්තයට කිසිම දෙයක් මහින්ද රාජපක්ෂ අපේ විපක්ෂ නායකතුමාට පින් සිද්ධ වෙන්න එතුමාගේ අර දින 58ක අග්‍රමාත්‍ය සහ මුදල් ඇමතුමාගේ කාලේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආශිර්වාදය ඇතුව ඒ දින 58ේ කාලය තුළ කෘෂිකර්මාන්තයට සහ කර්මාන්ත ක්ෂේත්‍රයට දුන්නු සහනවත් මේ ණය වැයේ නැහැ. අදත් මේ රටේ ගොවියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගොවියා වේවා එක්සත් ජාතික පක්ෂයේ ගොවියා වේවා පොදුජන පෙරමුණේ ගොවියා වේවා සිංහල දෙමළ මුස්ලිම් ගොවියා වේවා අදත් මේ රටේ ගොවියා නැවත පෝර සානාධාර යම් ප්‍රමාණයකට භුක්ති විඳින්නේ දින 58ේ කාලය තුළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් එවකට ඒ දින 58ේ කාලය තුළ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂතුමාත් මුදල් ඇමතුමා කාලේ දුන්නු ඒ පෝර දාර සානාධාරය හරහාමයි. එනිසා අපි මම කොයි විදිහට මේ අයවැය කියා ගන්නා ලේඛනය දිහා බැලුවත් මේක ආදායම හොයාගන්නත් බෑ. අනිත් පැත්තෙන් කෘෂිකර්මාන්තය මේ පැත්තෙන් කර්මාන්ත ක්ෂේත්‍රය විතරක් නෙමෙයි වැවිලි කර්මාන්තය මට පස්සේ කතා කරන්න ඉන්නවා අපේ වැවිලි කර නියෝජනය කරන මන්ත්‍රීතුමා. මන්ත්‍රීතුමා ඒ දින 58ේ කාලය තුල ඔබතුමාලා අපි කෙරේ විශ්වාසය ලැබුණ නැති වුණාට වතුකරේ කම්කරුවන්ගේ පඩිය රුපියල් 900 දක්වා ගෙනෙන්න අවශ්‍ය කරන සාකච්ඡා සාර්ථක වෙමින් පැවතුණේ. වතුකරේ උත්සමති නායකයන්ගෙන් අහන්න ඒ සාකර්තා හරහා ඒ පඩිය රුපියල් 900 දක්වා වැඩි කරන්න අවශ්‍ය කරන සාකච්ඡා ඉතාම සාර්ථක මට්ටමේ පැවතුණා. නමුත් සමහර ඔබතුමා නෙමෙයි නමුත් සමහර ආණ්ඩුවට සම්බන්ධ ඇමතිකම පමණක් ආරක්ෂා කරගන්න කෑ ගහන වතුකරේ නායකයන් කොනේ 900 නෙවෙයි 1000ක් දෙනවා. ඒ ඉඳා අස්සම් කරන්න අපේ විශ්වාසය පළ කරනවායි කියලා රණවීර කෘෂික මහත්තයාට අස්සම් කළා. අර දින 58ේ කාලේ වතුකම් කරුවන්ට දෙන්න ගිය 900ක් නෑ පොරොන්දු 1000ක් නෑ දැන් රුපියල් 750ක් කියලා දෙනවා. ඒ ගැනවත් මේ ණය වැය කතාවක් නෑ. හැබැයි ඊයේ වතුකරේ නියෝජනය කරන ආණ්ඩුවේ ඉන්න ප්‍රධාන පෙළ ඇමතිවරයෙක් කියනවා මේක ටිප් ටොප් අයවැයක් කියලා. ටිප් ටොප් අයවැයක් කියලා කියන්නේ අර වතුකරේ තමන් සඳිතුරු ජනතාවගේ ප්‍රශ්නේ එහෙම් පිටිම අමතක කරලා දාන. එහෙම් පිටිම අමතක කරලා දාන. ඒ නිසා මේ ණය වැය තුල වැවිලි කර්මාන්තයට මුකුත් නෑ. කෘෂිකර්මාන්තයට මුකුත් නෑ. කර්මාන්ත ක්ෂේත්‍රයට මුකුත් නෑ. මම හිතුවා වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉන්න කම්කරුවන් පැත්තකට දාලා අඩු ගානේ කුඩා තේ වතු හිමියන් රබර් වතු හිමියන් පොල් කර්මාන්තින් කට්ටිය යම් ප්‍රමාණයක් බලයි කියලා. ඒත් නෑ. කුඩා තේ වතු හිමියන් කිසිම ආකාරයකින් මේ ණය වැය තුල බලල නෑ. අඩු ගානේ ඒ මිනිසුන්ට ඔය දෙනවයි කියන සිහිනයක්වත් දීපන්. එහෙම සිහිනයක්වත් නෑ. ඒ නිසා මේ මංගල සම්බුද්ධ මහත්මයා ඉදිරිපත් කරපු ණය වැය සම්බන්ධයෙන් කොයි පැත්තෙන් බැලුවත් කිසිම විදිහකට ඒකට ප්‍රශංසා කරන්නට අවස්ථාවක් මම කොච්චර උත්සාහ කරත් ඒක දෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒක සභාපතිතුමනි මම කියන්න ඕනේ නැහැ. මුදල් ඇමතුමාම පම්පෝරි ගහමින් විපක්ෂ නායකතුමාට උසුළු විසුළු කරමින් කියනවා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතුළු රටේ ජනතාවගේ නිවාසවලට 110කට වැසිකිළි නැල්ලු. පහුගිය මේක කිව්වනම් කමක් නැහැ. රණවීර කෘෂිංග මහත්තයා අගමැති උනේ ඊයේ පෙරේද නම්. මේක කිව්වනම් කමක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ මුදල් ඇමතිවරුන් නෙවෙයි නම් පහුගිය අවුරුදු 4-5 හිටියේ. පහුගිය අවුරුදු 4-5 හිටියේ අගමැති හැටියට පහුගිය අවුරුදු 3-4 දැන් ඉන්නේ රණවීර කෘෂිංග මහත්තයා. ආර්ථික ඇමතියා ප්‍රතිපත්ති කටයුතු ඇමතියා මුදල් ඇමතිවරු දෙන්නෙක් හිටියා. දින 58ේ කාලේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඇරුණකොට දෙන්නම එක්සත් ජාතික පක්ෂේ. හැබැයි මහා සාඩම්බරෙන් කියනවා 110කට වැසිකිළිත් නැහැ. ඒකෙන්ම එක්සත් ජාතික පක්ෂය පිළිගන්නවා තමන්ගේ ආණ්ඩු කාලය ෆේල් අසමත් අඩුගානේ වැසිකිලියක් හදලා දෙන්න පුළුවන් වෙලා නැහැ එක්සත් ජාතික පක්ෂයේ අග්‍රමාත්‍යතුමා ඇතුළු ඒ ආණ්ඩුවට පහුගිය අවුරුදු තුන අමාරක කාලය තුළ තමන්ගේ ආණ්ඩුව යටතේ ඊළඟට තවත් පම්පෝරියක් කියනවා තව ලක්ෂ 6කට සමෘද්ධිය දෙනවා අපේ දිවංගත ගාමිණී මහත්මයාගේ ආදරණීය පුත්‍රයා මහින්දසානක් මහත්මයා කෝ හරි සන්තෝෂයි කියලා මට කිසි සතුටක් නැහැ අවුරුදු 4ක කාලයක් ආණ්ඩු කරලා තව ලක්ෂ 6ක් ඉන්නවා දුප්පත්කමට පැටිලා ඔන්න බුදලමතිවරයා කිව්වනම් මේ දුප්පත්කමේ සීමාවෙ ඉන්න සමෘද්ධිලාභීන් අපි ලක්ෂ 3කින් ගලව ගත්තා කියලා එහෙනම් පුළ සන්තෝෂ වුණයි කියලා කියන්නේ නැහැ ඉන්න අයට අමතර ලක්ෂස්තාව ලක්ෂ 6ක් දුප්පත් වෙලා ලක්ෂ 10කට කක්කුසි නැහැ පැවිදි කර්මාන්තයට සහන නැහැ කර්මාන්තකරුවට සහන නැහැ රුපියල් 900ක් අපි දෙන්න ගියා වතුකම් කරු වැටුප ඒක 1000ක් කරනවායි කියලා 900ක් නැහැ 1000ක් නැහැ දැන් 750යි ඒ ගැනත් මේ ණයවයි කතාවක් නැහැ ඉතින් කරු මූලාසන සභාපතිතුමනි අවසානයේ ආපසු හැරලා බැලුවම පෞගිය අවුරුදු 4ක ආණ්ඩු කාලය තුල ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්න ආරම්භ කරපු මොරගහකන්ද ව්‍යාපෘතිය ඒ වගේම ජනාධිපතිතුමාගේ වකුගඩු ඒ රෝගීන් පිළිබඳව ව්‍යාපෘතිය සහ දැන් ඉතාම සාර්ථක මට්ටමින් ක්‍රියාත්මක වෙන අපේ රටේ මහා භයානකම උවදුර වෙච්ච මත්ද්‍රව්‍ය ඒ නිවාරණ ව්‍යාපෘතිය කියන ඒවා හැරුණකොට එක්සත් ජාතික පක්ෂයට පෞගිය අවුරුදු 4 කාලය තුල තමන්ගේ ශේෂපත්‍රය ඉතුරුලා තියෙන්නේ ධනාත්මක පැත්තේ බිඳුවක් පමණයි. දුප්පත්කම වැඩි වෙලා අපනයන ආදායම අඩු වෙලා ආනයන වියදම අපනයන ආදායම වගේ දෙගුණයක් වෙලා වශිකිලිවත් හදාගන්න බැරි පවුල් සංඛ්‍යාව ලක්ෂ 10 පැනලා ඒ වගේම තමයි මත් උවදුර ශීඝ්‍රයෙන් වැඩි වෙන තත්වයේ තුල ජනාධිපතිතුමාට තමන් යට තියෙන පොලිසියට අමතරව ආරක්ෂක අංශත් දැන් කැඳවන්න වෙලා තිබෙනවා ඒ උවදුර මැඩලීම සඳහා මොකද මෙතෙක් කල පොලිස් දෙපාර්තමේන්තුව තිබුණෙත් එක්සත් ජාතික පක්ෂයේ අමතිවරුන් ගාව ඒක හරියට කරන්න කරපු නැති නිසා ඒ නිසා කෙනෙක්ට හිතන්න පුළුවන් ඇඟිල්ල දික් කරන්න එක්සත් ජාතික පක්ෂයට කියලා නෑ දැන් සුවසරිය වගේ වැඩසටහන් සභාපතිතුමනි මම අවංකවම පිළිපැද ඉතාම හොඳ වැඩසටහනක් ඒ වෙලසට ආරම්භ කිරීමේදී ඒකට විපක්ෂයෙන් චෝදනා ඉල්ලුණාට ඒ වෙලසට නිතර හොඳින් ක්‍රියාත්මක වෙලසටා. එවැනි හොඳ දේවල් තිබෙනවා හොඳයි කියන්නේ කැමති. නමුත් හොඳ දේවල් නැතිකොට අපට හොඳ දේවල් මවලා කියන්න බෑ. අවසානයේ වශයෙන් මේ මුදල් අමතුමාගේ ඉදිරිපත් කරපු ලේකණේ මම ඒකට අය වේ කියලා කියන්නේ නෑ. ඒක අයක් නැති වැයක් පමණක් තියෙන එකක් නිසා ලේකණේ දිහා බැලුවම ඒක පාර්ලිමේන්තුවක සාමාන්‍ය ඉදිරිපත් කරන අයවැය ලේඛනයක් නෙමෙයි ඒක මැතිවරණයක් සඳහා ඉදිරිපත් කරන ඡන්ද පොරොන්දු මාලාව සාමාන්‍යයෙන් මැතිවරණයක් සඳහා වුණත් ඉදිරිපත් කරන ඡන්ද පොරොන්දු මාලාවක ප්‍රායෝගිකව වක් තියෙනවා ඒක ඒක මේක කියවනකොට සමහර අය දැනෙනවා මේ කරන්න පුළුවන් එකද බැරි එකද කියලා හැබැයි මේ ලේඛනයේ දිහා බැලුවම පැහැදිලිවම සිහිනය විතරයි ඒ මහ පොලේ යථාර්ථයක් වෙන්නේ නැහැ. හැබැයි හොඳ මාතෘකාවක් දාලා තියෙනවා. මොකද්ද? ජනතාවට ශක්තිය දුක්ත රැකවරණය. ඒ කියන්නේ පහුගිය අවුරුදු 4මාර තුලම එක්සත් ජාතික පක්ෂයට බැරි වෙලා තිබෙනවා ජනතාවට ශක්තියක් දෙන්න දුපතුන් රැකවරණයක් වෙන්න. ඒ නිසා තමයි දැන් හදිසියේ ජනතාවට ශක්තිය දෙන්න මතක් වෙලා තිබෙන්නේ. හදිසියේ දුප්පතුන් රැකවරණය දෙන්න මතක් වෙලා තියෙන්නේ දැන්. හැබැයි අමතක වෙලා තියෙනවා මංගල සමරවීර මහත්තයාට පෞගිය අවුරුදු 4ම මේ රටේ මුදල් ඇමති එක්සත් ජාතික පක්ෂයේ අග්‍රාමාත්‍යතුමා හිට කටයුතු කරේ මේ මේ අග්‍රාමාත්‍යතුමාමයි. ඒ නිසා ඒ අය පිළිගන්නවා. පිළිගන්නවා වචනයෙන් පිළි නොගත්තාට ඒ අය එයාගේ ක්‍රියාවලියෙන් පිළිගන්නවා. ඔව්. දුප්පත්කම අපිට දුප්පත් රැකවරණ දෙන්න බැරි වුණා. ෆේල්. ඔව් අපිට ජනතාවට ශක්තියක් වෙන්න බැරි වුණා. ෆේල්. ඔව් අපිට වැසිකිලි හදන්න බැරි වුණා ලක්ෂ 10කට ෆේල්. ඔව් අපිට දුප්පත් වණිද ගන්න බැරි වුණා තව ලක්ෂ 6කට සමෘද්ධිය දෙනවා ෆේල්. ඒ නිසා හැම පැත්තම ගත්තම ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා. එහෙම එහෙම අසමත් තැනක ඉඳගෙන මේ ලේඛනය කියවනකොට මට හිතුනේ මංගල මහත්තයා මේ කියවන්නේ එක්සත් ජාතික පක්ෂයේ ආමංගල වාර්තාවද කියලා. මේක තමයි එක්සත් ජාතික පක්ෂයේ ආමංගල්‍ය ආණ්ඩුවේ ආමංගල්‍ය ගැන කතා කරන ලේඛනය කියලා මට හිතුනේ කියෙව්වේ මංගල සම්බුද්ධ මහත්තයා වුණාට. මොකද මොන පැත්තෙන් ගත්තත් ඒ ලේඛනය තුල තිබුණේ සෑම ක්ෂේත්‍රයකම අසාර්ථකභාවය කියාපෑමක් මිස සාර්ථකභාවය කියාපෑමක් නෙවෙයි. මෙරට ජනතාව ඉතාම බුද්ධිමත්. ඉස්සර අපි පුංචි කාලේ අයවැය ලේඛන කියවනකොට වගේ නෙවෙයි, දැන් ජනතාව දන්නවා අයවැය ලේඛනවල තිබෙන්නේ කියන දේවල් නෙවෙයි, බොහෝ විට අර කවුද කිව්වා වගේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ලියා දෙන දේවල් කියවන දේවල් විතරයි කියලා. අපි පුංචි කාලේදී අපි කරනවා කියවනකොට ලිවීම කියලා පාඩම. පන්තියේ ගුරුතුමිය කියවන අපි ලියනවා. ඒ වගේ දැන් අලුතෙන් පුරුදු වෙලා තිබෙන්නේ ලියපු දෙයක් ඇවිල්ලා කියවනවා. ඒ කියවන දේ සමහර විට සිහින පමණයි, ප්‍රායෝගික දේවල් නෙවෙයි. ඒ නිසා මම කල්පනා කරා මේ කතාවේ අන්තිම හරිය මේ ලේඛනය ගැන කියවලා වැඩක් නැති නිසා මගේ පළාතට අදාළ වෙන කාරණා කීපයක් සම්බන්ධයෙන් මේ විවාදය තුළවත් මුදල් ඇමතුමාව දැනුවත් කරන්න ඕනේ කියලා. මගේ මැතිවරණ කොට්ටාෂයේ වෙන හාල්ලේ මැතිවරණ කොට්ටාෂයේ ග්‍රාම සේවක කොටස 59ක් තිබෙනවා. ඒ නිසා කාලයක් තිස්සේ ගරු සභාපතිතුමනි ඉල්ලීම් කරනවා රාජ්‍ය පරිපාලන ආයතන මැතිතුමාගෙන් ඇටම්පිටිය නමින් නව ප්‍රාදේශීය කාර්යාලයක් දෙවිවින්න කෝරළේ තියෙන ග්‍රාමශේක වසන නිර්මාණය කරගෙන එකතු කරන්නයි කියලා. මේ පිළිබඳව සීමා නිර්ණය වාර්තාව ලබාගෙන බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙත් මේකට අනුමැතිය ලබා ගත්තා මීට අවුරුදු 5කට පෙර. නමුත් ඇටම්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මහපොළවේ ස්ථාපිත වීම විවිධ පටු පරමාර්ථ පෙරදරිගත් සමහර අයගේ උවමනාවන් නිසා යට යමින් පවතිනවා. ඒ නිසා ඡන්ද ගන්න ඕන නම් කරන්න ඕන මේ වගේ වැඩ. මේ වගේ බොරු ලේඛන ඉදිරිපත් කරන්නේ නැතුව ජනතාව කොකේන් ගහලා නෙමෙයි ඉන්නේ. රංජන රාමනායක මහත්මයා කියන විදිහට එක්සත් ජාතික පක්ෂයේ සමහර කොකේන් ගහලා හිටියට ජනතාව කොකේන් බීලා නෙමෙයි, ජනතාව අවදියෙන් ඉන්නේ. ඒ නිසා ඡන්ද ගන්න ඕන නම් අන්න හාලියාලේ මැතිවරණ කොට්ටාෂේ අලුතෙන් ඇටම් පිටිය නමින් ප්‍රාදේශීය කාර්යාලයක් විවෘත කරලා ඒ ජනතාවට පහසු වෙන ආකාරයට තමන්ගේ පරිපාලන කටයුතු කරොත් අන්න ඡන්ද ගන්න පුළුවන් ක්‍රමයක්. ජේරා ඡනන්ද පුල්ල මහත්මයා මහාමාර්ග ඇමති කාලේ ඉඳලම ඊට පෙර මහින්ද රාජපක්ෂ මහත්තයත් මහාමාර්ග ඇමති කාලයක් හිටියා. ඊට පස්සේ නැවත මහින්ද මහත්තයා මහාමාර්ග මන්ත්‍රී අගමැතිතුමා කාලේ පුළුවන් තරම් මේ සභාවේ කතා කරලා එතුමාගේ අන්තිම අවුරුද්දේ මට පුළුවන් වුණා බදුල්ල ඉඳලා නුවරෙන් රජමාවත වැඩ කටයුතු ආරම්භ කරන්න. මමත් මහාමාර්ග රාජ්‍ය මන්ත්‍රීතුමා කාලේ ඉඳ හැටියට ඉඳගෙන ලක්ෂ්මන් කිරියල් ඇමතිතුමාට ඇවටිලි කරලා යාන්තම් ඒ රජමාවත කටයුතු නැවතලා තියෙන තත්ත්වය තුළ ඒ අය ආරම්භ කරන්න රාජ්‍ය ණය අරගෙන කටයුතු කරා. දැන් ඒක නැවතත් ඇනහිටලා තිබෙනවා මංගුරුද පක්ෂතාවයෙන් පස්සේ. ඒ නිසා මේ බාලගුරු දෝෂය ලැබලා තිබෙන ඒ බදුල්ල ඉඳලා හාලියල හරහා නුවර යන ඒ පරණ රජමාවතේ කටයුතු ඉක්මනට කරන්න. එතකොට බදුල්ල සහ නුවර ඇතුළ නුවර දුර ප්‍රමාණය කිලෝමීටර් 36කින් අඩු වෙනවා. මේක බාලගිරි දෝෂය ලැබලා තිබෙන ව්‍යාපෘතියක්. මේ පිළිබඳව අවධානය යොමු කරන්න එක මුදල් ලැබුත් පයිලා හිටනවා. ඒ වගේම තමයි චන්ද්‍රිකා කුමාරතුංග ත්‍රිපු ජනාධිපතිතුමියට පින් සිද්ධ වෙන්න එමල් ශ්‍රීපාල ඇමතිතුමාලා අපි කරපු දැවැන්ත අරගලයක ප්‍රතිඵලයක් හැටියට අපිට හැකියාව ලැබුණා. මහින්ද රාජපක්ෂ ඇමතිතුමාගේ කාලය තුල අවශ්‍ය කරන මුදල් සමහර අරගෙන මහින්ද රාජපක්ෂ ඇමතිතුමාට පින් සිද්ධ වෙන්න ඌවට වෙන විශ්වවිද්‍යාල ලබා දෙන්න. ලංකාවේ හැම පළාත විශ්වවිද්‍යාල යනකොට සමහර පළාත්වල විශ්වවිද්‍යාල එකක් නෙමෙයි දෙක තුනකින් යනකොට ඌවට විශ්වවිද්‍යාලය ආවේ පරක්කු වෙලා. නමුත් ඒ විශ්වවිද්‍යාලය අපි අවසානයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ අපිට ඉතාම ලස්සන පරිසරයක පෙරදෙනිය විශ්වවිද්‍යාලයට පස්සේ ලස්සනම පරිසරයක නිර්මාණය විශ්වවිද්‍යාලයට නිර්මාණ කරන හැකියාව ලැබුණා. ඒ ඌවේ විශ්වවිද්‍යාලයට ඉතාම හොඳ පරිසරයක තිබෙන්නේ සහ දැන් මේ වෙනකොට උපකොළපතිතුමා විශ්වවිද්‍යාලය සහ ඒ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ සියලුම නිපුණතා තියෙන විශේෂඥයෝ කියන්නේ ඌව විශ්වවිද්‍යාලයට ඉතාම ඉක්මනින් වෛද්‍ය පීඨයක් ලබා දිය යුතුයි කියලා. ඒ පිළිබඳව මේ පාර්ලිමේන්තුවෙත් විවිධ දේශපාලන පක්ෂවලට අයිති සමහර උදවි කතා පවත්වලා තිබෙනවා. නමුත් ඒක කතා සාප්පුවක් කර පමණක් සීමා වෙලා තිබෙනවා. ඔබ විශ්වවිද්‍යාලයට ඒ වෛද්‍ය බිඩ ලබා දීමේ කටයුත්ත ඉක්මන් කරන්නයි කියන ඉල්ලීම මම මේ වෙලාවේ මුදල් ඇමතිතුමාටත් ඒ වගේම මේ ආණ්ඩුවේ අලුත් උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් එතුමාටත් කියන්න කැමතියි. සිංහල දෙමළ මුස්ලිම් ජනතාව විතරක් නෙමෙයි වතුකරේ ජනතාව විශාල වශයෙන් ජීවත් වෙන ප්‍රදේශයක් වූ විශ්වවිද්‍යාලය කියලා කියන්නේ. මම ඉතාම කෙටි කාලයක් හිටියා වතුවැඩිදල පහසු කැබිනට් එතුමා හැටියට. මාස දෙකකින් මම කැබිනට් එකේ මේ අයවැය යෝජනාවක් ගෙනාවා. වතුකරේ ජනතාවට වෙනම විශ්වවිද්‍යාලයක් යෝජනා ගේන්න කියලා යෝජනාව මම ගෙනාවා. ඒ යෝජනාව මම ගෙනාවා විතරයි ඊට පස්සේ කිසිම අයවැයක යෝජනා සාකච්ඡා වුණෙත් නැහැ. මෙවර අයවැයත් එහෙම දෙයක් නැහැ. ඉතින් අඩු ගානේ වතුකරේ ජනතාවට වෙනම විශ්වවිද්‍යාල දෙන්න බැරි නම් වතුකරේ ජනතාව නියෝජනය වෙන ප්‍රදේශයක් වෙච්ච ඔබ විශ්වවිද්‍යාලයට ඒ වතුකරේ ජනතාවට සහනයක් වෙන විදියට ඒ විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලබා දීමේ කටයුත්ත මේ අවුරුදු තුළ වහාම කඩනම් කරන්නේ කියන ඉල්ලීම මා කරන්න කැමැති. ඒ වගේම තමයි දරු මුලාසුර සභාවතුමනි මට හැකියාව ලැබුණා සම්මුතිවාදී ආනින් කෙටි කාලය තුළ බාලක නිදෝෂය ලැබලා තිබිච්ච සෙංකලඩි මාර්ගයේ බදුල්ලෙන්දලා කිලෝමීටර් 140ක් නැවත හදන්න පටන් ගැනීම කටයුත්ත කරන්න ඒක පියවර 6කින් කරන්න ආරම්භ කළා. ඉතාලම කඩමින් ක්‍රියාත්මක කරගෙන ගියා. නමුත් ඒ වැඩපිළිවෙලේ දැන් මන්දගාමී ස්වරූපයක් තිබෙනවා. ඒ මන්දගාමී ස්වරූපය වහාම නවත්තන්න ඕනේ. මොකද හේතුව දැනට අවශ්‍ය කරන මුදල් වෙන් වෙලා තිබෙනවා. ඒකන මුදල් පිළිම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ඒ කොන්ත්‍රාත්කරුවන් එක සාකච්ඡා කරලා ඒ සෙංකලඩි මාර්ගයේ කටයුතු වහාම ඉක්මන් කරන්න කියන ඉල්ලීම වර්තමාන මහමාර්ග ඇමතුමාෙන් කරන්න කැමැති. ඒ වගේම තමයි උතුරට සහ නැගෙනහිර පමණක් සීමා වෙලා තිබිච්ච අයිරෝඩ් ව්‍යාපෘතිය මට හැකියාව ලැබුණා ලක්ෂ්මන් කිරියල් ඇමතුමත් එක්ක සාකච්ඡා කරලා ඌව පළාතට ගෙනෙන්න. එයින් මොණරාගල සහ බදුල දිස්ත්‍රික්කයේ තව කිලෝමීටර් 1300ක් කාපට් මාර්ග හැටියට සංවර්ධනය කිරීමට අවස්ථාවක් ලබා ගන්න හැකියාව ලැබුණා. ඒ කාපට් මාර්ග ව්‍යාපෘතියත් දැන් බදුල දිස්ත්‍රික්කය තුළ විශේෂයෙන්ම ක්‍රියාත්මක වීමේදී විවිධ අනවශ්‍ය දේශපාලන බලපෑම් නිසා මන්දගාමි ස්වරූපයක් ලබා තිබෙනවා. ඕනගෙන ලකුණු දාගන්න ඒ පළාත් විසු දන්නවා කොහොමද මේ ව්‍යාපෘති ආවේ කියලා. ඒ නිසා ඕන කෙනෙක් ලකුණු දාගත්තට කමක් නැහැ. හැබැයි ඒ ව්‍යාපෘතිය ආරම්භ කරේ ඩිලාන් පෙරේරා මැතිතුමා රාජ්‍ය මැතිතුමා කාලේ. ඒ ව්‍යාපෘතිය ආරම්භ කළේ ඩිලාන් පෙරේරා මැතිතුමා රාජ්‍ය මැති කාලේ ඌව පළාත් සභාවේ සන්ධාන මහාමාත්‍යතුමත් එක්ක විසුමක් ගහලා. ඒ නිසා මේකෙන් දේශපාලන ලකුණු නැහැ කියන කාරණේ පැත්තකට දාලා ජනතා පාර හැදුවම හැම පක්ෂම ජනතාව ඔය පාර ගමන් කරනවා. ඒ නිසා ඒ අයිරෝඩ් ව්‍යාපෘතියේ තියෙන මන්දගාමි ස්වභාවයත් පිළිසලකලා බලලා ඒ ව්‍යාපෘතියට සල්ලි තියෙනවා ඇවිල්ලා. සල්ලි කිසිම ගැටලුවක් නැහැ. ඒ නිසා ඒ පිළිබඳවත් තමන්ගේ අවධානය යොමු කරන්න ඉල්ලා හිටිමින් දරු මංගල සමරවීර මැතිතුමා මම කාලයක් තිස්සේ දන්නා හඳුන්න මැතිතුමෙක්. එතුමා අපේ පක්ෂයේ හිටපු භාණ්ඩාගාරිකතුමා. නමුත් කනගාටු වුණත් කියන්න ඕනේ එතුමා මුදල් ඇමතිතුමා හැටියට ඉදිරිපත් කරපු පළවෙනි අයවැය ලේඛනය තුළ අපිට යම් බලාපොරොත්තුවක් තියාගන්න හැකියාව ලැබුණා. එතුමා යම් කිසි දැක්මක් ඇතුව ගමනක් යන්න උත්සාහයක් කරනවායි කියලා. නමුත් ඒ උත්සාහයන් සියල්ල පැත්තකට දාලා මෙවරනම් මංගල ඇමතිතුමාගේ මේ අයවැය ලේඛනයයි කියාගන්න අයක් නැති ණයවැය ලේඛනය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ආමංගල ලේඛනය බවට පත් වෙලා තියෙන කාරණය කියනවා කියන කාරණේ මතක් කරමින් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමන් ශ්‍රොත බොහෝ ස්තුතියි.
ස්තුතිය ඔබතුමාට.